ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන අලුත්ම කාරණා පිළිබඳව සමාලෝචනය හෙදෙන ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයට අපි එමනම් දැන් සම්බන්ධ වෙන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්තිසේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාත් සූදානම් ඉන්නවා සුපුරුදු විදිහට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
අද මේ අග්නිදිග ආසියානු කලාපීය රටවල් වලට විශේෂිත දවසක්. ආසියාන් සමුළුවාද ආරම්භ වෙනවා අද සිට ඉරිදා දක්වා පවත්වෙනවා. මේකට ආසියාතික මේ ආසියා ශාන්තිකර කලාපීය නායකයන් විතරක් නෙමෙයි බටහිර නායකයන්ට පවා ආරාධනාවක් ලැබෙනවා. මේ දවස්වල වඩාත්ම වැඩිපුර අවධානයට ලක් වෙලා තියෙන රුසියා ඒ වගේම යුක්‍රේන නායකයින් ඇමරිකානු නායකයින් පවා මේට ආරාධිතයන් විදිහට සම්බන්ධ වෙනට සූදානම් කියලා ආරංචිය. අමල් හැබැයි යම් පරස්පර විරෝධිතා තොරතුරු වාර්තා වෙනවා පුටින්ගේ සහභාගීත්වය පිළිබඳව. මොනවද අපිට මේ ආසියාන් සමුළුවා හරහා මෙවර රාජ්‍ය නායකයින් ගන්නට බලාපොරොත්තු වෙන තීන්දුව තීරණ සහ මේ පුටින් සම්බන්ධව වාර්තා වෙන තොරතුරු?
ඔව් දිලුක්ෂි, මේක අග්නිදිග ආසියාව රටවල සමුළුවක් වුණාට මේ සමුළුවට අනෙකුත් රාජ්‍යන් බලවත් රාජ්‍යන්වල නායකයන්ටත් ආරාධනා කරනවා. බයිඩන් ඇමරිකානු ජනාධිපති බයිඩන්ටත් ආරාධනා කළා තියෙනවා, එකම රුසියානු ජනාධිපති පුටින්ටත් ආරාධනාවක් කළා තියෙනවා. නමුත් මේ වෙනකොට ක්‍රෙම්ලිනය සඳහන් කළා තියෙනවා පුටින් ජනාධිපතිවරයා මේ සමුළුවට සහභාගී වෙන්නට ඔහුගේ අදහසක් නැතේ කියලා. ඉතින් මේක එක්තරා විදිහකට මේ ආසියානු සමුළුවේදී යම්කිසි විදිහකට රුසියාව යුක්රේන් යුද්ධය සම්බන්ධයෙන් ක්‍රියාකලාපයේ ප්‍රශ්න කිරීමට ලක් වෙන්න තියෙන අවස්ථාවක්. එවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන එකෙන් වළකින්නට මේ වෙනකොට පුටින් ජනාධිපතිවරයා මේ සමුළුවට අද ආරම්භ වෙන සමුළුවට සහභාගී නොවෙන්න තීරණ කළා තියෙනවා කියලා කියනවා. ඒ එක්කම ලබන සතියේ G20 සමුළුවක් පැවැත්වෙන බාලිනුවර ඒ සමුළුවටත් පුටින් ජනාධිපතිවරයා යන්නේ නැති කතාවක් තමයි මේ වෙනකොට මොස්කව නුවරින් වාර්තා වෙන්නේ.
ආසියාන් සමුළුව සම්බන්ධව තොරතුරු සහ එයට පුටින්ගේ සහභාගීත්වය පිළිබඳව තොරතුරු ආකාරයෙන් වාර්තා වන අතරතුරේදී රුසියා යුක්‍රේන යුද්ධය සම්බන්ධ වන තොරතුරු පිළිබඳ විමසා බලද්දිත් අලුත් තොරතුරු වාර්තා වෙනවාමල්. දැන් අපේ ආදරණීය අසන්නන්ට මතක ඇති අපි බොහෝ වාරයක් සාකච්ඡා කළා රුසියාව තමන්ගේ අභිමතය පරිදි ජනමත විචාරණයක් තියලා යුක්‍රේනයේ කලාප හතරක් රුසියාවට ඇඳා ගන්නට කටයුතු කළා. ලුහාන්ස්, ඩොනේස්කි, සපොරොෂියා සහ කර්සෝන් කියන මේ ප්‍රදේශ හතර. දැන් ඒ අතරිනුත් කර්සෝන් කලාපය පිළිබඳව යම් ආන්දෝලනාත්මක තොරතුරු මේ වෙනකොට වාර්තා වෙමින් තියෙනවා රුසියාව ඒ සම්බන්ධව ගන්නා වූ යම් යම් තීන්දුව තීරණ පිළිබඳව. ඒ සම්බන්ධව වාර්තාවන අලුත්ම තොරතුරු මම ඊළඟට දැනගන්න කැමතියම.
දිලුක්ෂෙන් ඔබ සඳහන් කර ඒ ප්‍රාන්ත හතරෙන් හර්සෝන් ප්‍රාන්තයේ තමයි සම්පූර්ණ බලය රුසියාව අතට ගත්තයි කියලා ඔවුන් ප්‍රකාශ කළේ. නමුත් ඊයේ වෙනකොට රුසියාව සඳහන් කළා ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් වෙනවයි කියලා. එතකොට එහෙම කියලා අද දවස ආරම්භ වෙනකොට රුසියානු බටපිරිස් හර්සෝන් වලින් ඉවත් වීමේ කටයුත්ත ආරම්භ කළයි කියලා අපිට භූමියෙන් වාර්තා වෙනවා. ඉතින් රුසියානු හමුදාව අතිවිශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රඳවලා තිබුණා. නමුත් දිගින් දිගටම යුක්‍රේන් හමුදාවලින් එල්ල වෙන ප්‍රහාර මැද්දේ ඔවුන් මේ ප්‍රදේශයෙන් දැන් ඉවත් වෙන්න තීන්දුව කළයි කියලා තමයි දැනගන්න තියෙන්නේ. රුසියාව මේක හඳුන්වනවා ඔවුන් වඩාත් හොඳට තමුන්ගේ ශක්තිය තහවුරු කර ගැනීම සඳහා මේ හර්සෝන් වලින් ඉවත් වෙලා ඔවුන් නිප්‍රෝ කියන ගඟේ දකුණු පැත්තට තමන්ගේ බටපිරිස් ස්ථානගත කරනවා කියලා රුසියාව සඳහන් කරනවා. යුක්‍රේන නම් මේ අවස්ථාවේ සඳහන් කරන්නේ දිගින් දිගටම ඔවුන්ගේ ප්‍රහාර මැද්දේ ඒ ප්‍රහාරවලට මුහුණ දෙන්නට බැරි නිසා රුසියාව මේ විදිහට කර්සෝන් ප්‍රාන්තයෙන් පසුබසිනවා කියලා. ඉතින් මේක යුක්‍රේන් යුද්ධයේ සුවිශේෂ සංදිස්ථානයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ වෙනකොට යුක්‍රේන් හමුදා තවදුරටත් ඒ රුසියාව අතහැර යන ප්‍රදේශ තමන්ගේ බලයට අත්පත් කර ගැනීමේ කටයුත්ත මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා.
මේ සතිය පුරාම ඇමරිකාව කෙරෙහිත් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වෙලා තිබෙන සමස්ත ලෝකයේම ඒ තමයි ඇමරිකානු ඡන්ද ක්‍රමයට අනුව දැන් රජයේ පත්වෙනවන යම් පාරණ කාලයක් සඳහා එයින් අර්ධයක් ගත වුණාට පස්සේ මධ්‍යවර ඡන්දයක් පැවැත්වෙනවා. ඇමරිකානු කොංග්‍රසයේ කියන්නේ ඉහළ මන්ත්‍රණ සභාවත් පහළ මන්ත්‍රණ සභාවත් වැඩිපුර බලය මොන පක්ෂයටද කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට පහළ මන්ත්‍රණ සභාවේ ආසන 400 ගාණක් තියෙනවා, ඉහළ මන්ත්‍රණ සභාවේ ආසන 150කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේ ආසනවල වැඩිපුර බලය තියෙන ඩෙමොක්‍රටික්ස්ලටද රිපබ්ලිකන්ස්ලටද කියලා බලන්න තමයි මේ ඡන්දය පැවැත්වෙන්නේ. ඉතින් දැනට පාලනයේ ඉන්න ඩිමොක්‍රටික් පක්ෂය ඔබ දන්නවා හිනායකයා ජෝ බයිඩන් මේ වෙනකොට ඇමරිකානු ජනාධිපතිවරයා. ඔහුගේ බලය තවදුරටත් තහවුරු වුණාද පහළ මන්ත්‍රණ සභාවේ, ඒ වගේම ඉහළ මන්ත්‍රණ සභාවේ, එමත්නම් සෙනෙට් එකේ. මේ මධ්‍යවර ඡන්දයේ තත්වය පිළිබඳව මම දැන් සාකච්ඡා කරන්න කැමතියි ඊළඟටම.
ඔව් දිලුක්ෂි, මේ විශේෂයෙන්ම පහළ මන්ත්‍රණ සභාවේ ආසන 435 මේ අවස්ථාවේදී ඡන්දයක් පැවැත්තුණා. එතකොට මේ ඡන්දයේදී දැනට සම්පූර්ණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වෙලා නැහැ දිලුක්ෂි. නමුත් පේන තියෙන විදිහට ඩෙමොක්‍රටික් පක්ෂයට තමන්ට තිබිච්ච මේ පහළ මන්ත්‍රණ සභාවේ නැත්නම් හවුස් ඔෆ් රෙප්‍රසන්ටටිව්ස් කියන එකේ තිබිච්ච තමන්ගේ තිබිච්ච පාලනය අහිමි වෙච්ච බවක් පේන්නට තියෙනවා. නමුත් ජෝ බයිඩන්ගේ ඩෙමොක්‍රටික් පක්ෂයට ඒ පහළ මන්ත්‍රණ සභාවේ බලය අහිමි වුණත් මේක ජයග්‍රහණයක් හැටියට සලකනවා. මේක ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්. මොකද මේ සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් පත් වෙලා ඔහුගේ දුර කාලේ හරි අඩක් වෙනකොට බොහෝ වෙලාවට ඒ පාලක පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය එහෙම නැත්නම් ඒ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකෙන් අර්ධ කාලීනව පවත්වන මැතිවරණයේදී තමන්ගේ බලය බොහොම දැඩි ලෙස අඩුවීමක් තමයි මීට කලින් සිද්ධ වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදීත් ඇමරිකාවේ ඡන්ද නිරීක්ෂකයන් ඒ වගේම ජනමාධ්‍ය දිගින් දිගටම කියලා තිබුණා ජෝ බයිඩන්ගේ ඩෙමොක්‍රටික් පක්ෂය අන්ත පරාජයකට පත්වෙන්න පුළුවන් කියලා මේ පහළ මන්ත්‍රණ සභාවේ මැතිවරණය. නමුත් ඔවුන් බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ විශාල රිපබ්ලිකන් පක්ෂයේ ජයග්‍රහණයක් සනිටුහන් වුණේ නැහැ. ඉතින් මේක සුවිශේෂී අවස්ථාවක්. කවුරුත් නොහිතපු විදිහට ඩෙමොක්‍රටික් පක්ෂය තමන්ගේ ආසන ප්‍රමාණය බොහෝ දුරට රඳවා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඔවුන්ට සම්පූර්ණ පාලන බලය තිබුණා මේ පහළ මන්ත්‍රණ සභාවේ. නමුත් ඒක යම් විදියකට ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඒ වුණත් මේක විශිෂ්ට ජයග්‍රහණයක් හැටියට ජෝ බයිඩන්ගේ පක්ෂය සඳහන් කරනවා. ඒකම රිපබ්ලිකන් පක්ෂය ඔවුන් නොසිතූ විදිහට මේ අවස්ථාවේදී පසුබැස්මකට ලක් වෙලා තියෙනවා. හැබැයි සෙනෙට් සභාවේ මීට කලින් තිබුණේ පක්ෂ දෙකටම සමසමව ඡන්ද තිබුණා. නමුත් ඩෙමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපතිට ඉහළ මන්ත්‍රණ සභාවේ ඩිසයිඩින් වෝට් එක එහෙම නැත්නම් සමසමව ඡන්දය බෙදෙන අවස්ථාවකදී උප ජනාධිපතිට හැකියාව තිබුණා තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා ඒක ඩෙමොක්‍රටික් පක්ෂයට වාසි වෙන විදිහට ඉහළ මන්ත්‍රණ සභාවේ කටයුතු කරගෙන යන්නට. ඒ අවස්ථාව කොයි විදිහට වෙනස් වෙයිද කියලා අපිට දැනගන්න අමාරුයි. මොකද සෙනෙට් සභාවට තිබිච්ච ඡන්දයෙන් පක්ෂ දෙකටම මේ වෙනකොට සමසමව 49-49 ආසන හැටියට ලැබිලා තියෙනවා. එතකොට අර තීරණාත්මක ඒ ප්‍රතිඵලය දෙසැම්බර් මාසේ වෙනකන් අපිට ලැබෙන්නේ නැහැ. මොකද නැවතත් අපි කියන මේ රන් ඔෆ් ඉලෙක්ෂන් එකක් පැවැත්වෙනවා. ඉතින් දෙසැම්බර් මාසේ වෙනකන් අපිට කියන්න තමාරුයි කොහොමද සෙනෙට් සභාවේ මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. නමුත් මේ මැතිවරණය ඩෙමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණයක් නොලැබුවත් මේක අති විශිෂ්ට ජයග්‍රහණයක් හැටියට මේ වෙනකොට ඇමරිකාවේ දේශපාලන අංශ විසින් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකම ජෝ බයිඩන් ජනාධිපතිවරයා අද ඉඳලා පැවැත්වෙන ආසියානු කලාපයේ පැවැත්වෙන ඒ සමුළුවට සහභාගී වෙන්නේ මැතිවරණ ජයග්‍රහණ කරපු ජනාධිපති කෙනෙක් හැටියටයි.
ලෝකයේ බොහෝ රටවලට බලපෑම් කළ හැකි ලෝකයේ බලවත්ම රාජ්‍යයක් විදිහට හඳුන්වන ඇමරිකාවේ සිදුවන මේ ඡන්ද වෙනස්කම්, ඉහළ පහළ මන්ත්‍රණ සභාවල සිදුවන බල හුවමාරු වීම ඇත්තටම වැදගත් වෙනවා ලෝකයේ අනිකුත් රටවල්වල. මොකද ලෝකයේ අනිකුත් රටවල් සම්බන්ධව තීන්දුව තීරණ ගැනෙන්නේත් ඔය මන්ත්‍රණ සභාව දෙකේ සම්මත වෙන යම් යම් කෙටුම්පත්, ඒ වගේම යම් අනපනත් හේතුවෙන් නිසා. ඉතින් ඒ කාරණාවත් අපිට ඉතාමත්ම වැදගත්. වත්මන් ජනාධිපතිවරයා ජෝ බයිඩන්ට එහෙමනම් තවදුරටත් ඉදිරි ඔහුගේ පාලන කාලය සඳහාත් ඔහුට බලය හිමි වෙලා තියෙනවා. ලෝකයේ දැවැන්තම සමාජ මාධ්‍ය දෙකක් තීරණය කළ තියෙනවා තමන්ගේ සේවක සංඛ්‍යාව අඩු කරන්න. එකක් ෆේස්බුක් ආයතනය, අනිත් එක ට්විටර්. එතකොට ට්විටර්හි දැන් වත්මන් නවතම හිමිකරුවා වන්නේ ඊලොන් මාස්ක්. ෆේස්බුක්හි මේ වෙනකොට ප්‍රධාන විධායක නිලධාරී විදිහට කටයුතු කරන එහි සමාරම්භකයාත් වන මාක් සකර්බර්ග්. දැන් මේ දෙන්නා එකතු වෙලා මොකද්ද මේ කරන්න යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් සමස්ත ලෝකෙම අවධානය තියෙනවා. මොකද දැන් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට සමාජ මාධ්‍ය බද්දයි. රාජ්‍ය නායකයෝ පවා පාවිච්චි කරන මාධ්‍ය තමයි මේවා, විශේෂයෙන්ම ට්විටර් වගේ මාධ්‍ය. දැන් මේ සේවක සංඛ්‍යාව අඩු කරලීමේ පරමාර්ථය මොකක්ද? මේකෙන් මොන වගේ ප්‍රතිඵල ලෝක දේශපාලනයට, ඒ විතරක් නෙමෙයි මේ පුද්ගලයන්ගේ එදිනදා ජීවිතයට කොයි ආකාරයෙන් බලපාවිද කියන කාරණාව සම්බන්ධයෙන් යම් මතභේදාත්මක අදහස් පළ වෙමින් තියෙන කාලයක් මේක. මම කැමතියි මේ පසුපස තියෙන අලුත්ම සිදුවීම් දාමේ දැනගන්න ඊළඟට.
අපි ගත්තොත් ට්විටර් සමාගම මේ වෙනකොට ඒක ඉලොන් මස්ක් කියන ලෝකේ ධනවත්ම පුද්ගලයා විසින් මිලදී අරගෙන තියෙන අති දැවැන්ත මුදලක් ගෙවලා ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 44ක් ගෙවලා මේ සමාජ මාධ්‍ය ජාලයේ මිලදී අරගෙන තියෙනවා. ඒක මිලදී ගත්තට පස්සේ ඵලදායීතාවය වැඩි කරන්න කියලා ඔහු විශාල වශයෙන් සේවක කප්පාදුවක් කරලා තියෙනවා. ඔහු සඳහන් කරලා තියෙනවා ට්විටර් සමාගම දවසකට ඩොලර් මිලියන 4ක පාඩුවක් ලබනවා. මේ පාඩුව නැති කරන්නට නම් ඔහුට අවශ්‍යයි කියලා සේවක සංඛ්‍යාව අඩු කරන්න. ඒ අනුව 50%කින් සේවක කප්පාදුවක් තියෙනවා. 7500ක් හිටපු ට්විටර් සමාගම දැන් ඒක හරි අඩකට අඩු කරලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් Facebook සමාගම ඔවුන්ගේ සේවකයන් 87314න් 11,000ක් මේ වෙනකොට ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ 11%ක් විතර සේවකයන් අඩු කරලා තියෙනවා. ඒකට හේතුව වෙලා හැටියට ඔවුන් දක්වන්නේ දැන් ලෝකයේ තියෙන ආර්ථික තත්ත්වයේ අනුව ඔවුන්ට මෙවැනි පියවරක් ගන්නට අවශ්‍යයි කියලා. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් දිලුක්ෂි ඔස්ට්‍රේලියාවෙත් මේ ඊ සේෆ්ටි කමිෂනර් කියන ජූලි ඉන්මාන් ග්‍රාන් කියන කාන්තාව ඇය මීට කලින් ට්විටර් සමාගමේ සේවය කරලා තියෙනවා. ඉතින් ඇය ප්‍රකාශ කරලා තියෙනවා මේ විදිහට ට්විටර් සමාගම දැවැන්ත සේවක කප්පාදුවකට ගියහම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලාවේ තියෙන සමාජයට අහිතකර දේවල් ඉවත් කරන්නට ඔවුන්ගේ සේවක සංඛ්‍යාව මදි වෙයි කියලා. ඉතින් ඇය අවධාරණය කරලා තියෙනවා විශේෂයෙන් ඔස්ට්‍රේලියාව වගේ රටක තියෙන මේ ඊ සේෆ්ටි සම්බන්ධයෙන් තියෙන නීති උල්ලංඝනය වුණොත් ඔවුන්ට විරුද්ධව දැඩි ලෙස කටයුතු කරන්නට සිද්ධ වෙයි කියලා. නොයෙකුත් රටවල් වලට එහෙම නැත්නම් සමාජයේ ජන කොටස් වලට අහිතකර වෙන විදිය තොරතුරු සාවද්‍ය තොරතුරු විකාශනය වීම වැළැක්වීමට ඔවුන් පියවර ගන්නේ නැහැයි කියලා තමයි දිගින් දිගටම චෝදනා එල්ලවලා තියෙන්නේ. ඉතින් මේවා මොඩරේට් කිරීම සඳහා ඇති කළා තියෙන පිරිස් ඉවත් කිරීම එහෙම නැත්නම් ওই සංඛ්‍යාව අඩු කිරීම මේ ප්‍රශ්නය තවත් උග්‍ර වීමට හේතුවක් කියන කාරණාව සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඊ සේෆ්ටි සම්බන්ධයෙන් ප්‍රමුඛයෙන් ඉන රටක් වෙන ඔස්ට්‍රේලියාව මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් මුලින්ම කතා කරලා මේ ප්‍රශ්නේ මතු කරන්නට යෙදිලා තියෙනවා. විශේෂයෙන්ම අර ට්විටර් සමාගමේ වෙරිෆයිඩ් අකවුන්ට්ස් කියන එකට ඔවුන් යෝජනා කරලා තියෙනවා මාසයකට ඩොලර් 8ක මුදලක් ලබා ගැනීමට. ඉතින් ඒකටත් මේකට ලොකු විරෝධයක් මතුවලා තියෙනවා. මේ වෙරිෆයිඩ් අකවුන්ට්ස් තමයි බොහෝ වෙලාවට ජනතාවට විශ්වාසයෙන් ඇතිව බලන්න පුළුවන්. නමුත් ඒවත් අනන්‍යතාවයේ තහවුරු කළ ගිනුම් මිලට ගන්න පුළුවන් නම් ඒකිනුත් තවදුරටත් සමාජ මාධ්‍ය ජාලයේ පුරාම තියෙන විශ්වාසනීයත්වය අඩු වෙන්න පුළුවන් කියන කාරණාවත් මතුවලා තියෙනවා. නමුත් ට්විටර් සමාගම අලුතින් මිලදී ගත්ත ඉලොන් මස්ක් ඔවුන් සඳහන් කරන්නේ ඔහු මෙතරම් විශාල මුදලක් වියදම් කරලා මේ සමාජ මාධ්‍යයේ මිලදී ගත්තේ ඒක ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට ඔහුට අවශ්‍යයි. ඒ අනුව ඔවුන් ඉදිරියේදීත් කටයුතු කරනවායි කියලා.
සූතිවන්ත වෙනවා මල් මේ ගෙවිලා යන සතියේ ලෝකයේ අලුත් අතිවිති සමීප කරන්න ලෝවටා විදෙස් විති සමාලෝචනයට එකතු වීම පිළිබඳව යලිත් හමුවෙමු ලබන සතියේ සිකුරාදා. ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.